SBS Radio. SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දිනදත් මේ ගෙවියන සතියේ ජාත්‍යන්තරව වැඩියෙන අවධානයට ලකු පුවත් සමගින් ලෝවට විදෙස් විත් සමගය දැන් අපි එකතු වන්නේ. ඒ සඳහා සුපුරුදු පරිදි අපිත් සමග එකතු වෙනවා FP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයබෝන් අමල්.
අයබෝන් චරිතා.
ඔව් අමල්, මං හිතන්නේ අපි බලාපොරොත්තු නොවු විදිහට මේ සතියේ අපිට දැන් මුලින්ම කතා බහ කරන්න සිදුවන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන්. ඔහුට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයේ නැන්සි පෙලෝසි විසින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සැරසීම සම්බන්ධයෙන්. ඇත්තට මං කැමති මුලින්ම දැනගන්න මේට ප්‍රධානතම හේතු වුණු කරුණ පිළිබඳව.
චරිතා, මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන් ජනාධිපති සමග පැවතිච්ච දුරකථන සංවාදයකදී ඒ දෙපළ අතර තිබිච්ච කතාබහක් සම්බන්ධයෙන් තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා කියලා කියනවා. එහෙ පරීක්ෂණයක් පවත්වන්නට කියලා දැනට ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා තියෙන ජෝ බයිඩන් සම්බන්ධයෙන්. ජෝ බයිඩන්ගේ පුතා යුක්රේනයේ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. ඒ සමාගම සම්බන්ධයෙන් යුක්රේනයේ වංචාසෝ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ජෝ බයිඩන්ට මෙහිදී අවාසි වෙන විදිහට, මේ මැතිවරණ කටයුතු වලදී ජෝ බයිඩන්ට අවාසි වෙන විදිහට ඒ පරීක්ෂණයක් ආරම්භ කළා, ඒ කරුණු හෙළි දක්වන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා කියන චෝදනාව මතු වුණා. මේක ඇත්තටම මතු වුණේ ඇමරිකාවේ දැනට නම සඳහන් නොවිච්ච බුද්ධි අංශ සේවකයෙක්ගෙන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පසුව මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිගින් දිගටම පහුගිය සති දෙක තුළ චෝදනා එල්ල වෙනකොට දැන් දවල මන්දිරයේ විසින් මේ දුරකථන සංවාදයේ යම්කිසි කොටස් ප්‍රමාණයක් එළි දක්වන්නට, එහෙම නැත්නම් ඒවා ප්‍රසිද්ධ කරන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රසිද්ධ කරපු ඒ දුරකථන සංවාදයේ අපි කියන මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, ඒ දෙබස් දිහා බලපුවාම මෙතනදී යම්කිසි අක්‍රමිකතාවයක්, එහෙම නැත්නම් අකටයුත්තක් සිද්ධ වුණා කියන පදනම මත තමයි මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂය ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව දෝෂාදියක් ගේන්න කටයුතු කරලා තියෙන්නේ.
ඔය එතකොට ඇත්තටම අපි මේ දවල මන්දිරය ගැන අවධානය යොමු කළොත් ඇමරිකානු ඉතිහාසයේ කොහොමද මේ වගේ තත්ත්වයක් මීට පෙර ඇති වෙලා තිබෙනවද?
ඔව්, මීට කලින් ඇමරිකානු ජනාධිපතිවරුන් හතර දෙනෙක් සම්බන්ධයෙන් මේ විදිහට දෝෂාභියෝග ගෙනල්ලා තියෙනවා. දෙදෙනෙක් ඒ විදිහට දෝෂාභියෝගට ලක් කරලා තියෙනවා. නමුත් මෑත කාලයේදී අපි දන්නවා බිල් ක්ලින්ටන්ට විරුද්ධව මේ විදිහම දෝෂාභියෝගයක් ගෙනාවා. නමුත් ඒක ඉහළ මන්ත්‍රණ සභාවෙන්, ඒ කියන්නේ සෙනෙට් එකෙන් ඒක ප්‍රතික්ෂේප වුණා. ඉතින් ඒ එක්කම රිචඩ් නික්සන් සම්බන්ධයෙනුත් දෝෂාභියෝගයක් ගේනට උත්සාහයක් තිබුණා. ඒක අපි කියනවා මේ වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදීත් ඒ යෝජනාව ගෙනෙන්නට කලින්, දෝෂාභියෝගය මන්ත්‍රණ සභාවට ගේන්නට කලින් රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වනවා. ඉතින් මේක ඉතාමත්ම ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ඉතාමත්ම විරලම අවස්ථාවක්. හැබැයි බොහෝ විට මේ විදිහට දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒ දෝෂාභියෝගය අසාර්ථක වුණොත් ඒක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එන අවුරුද්දේ, ඒ කියන්නේ 2020 නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපති වරණයට ඔහු නැවත වරක් ඉදිරිපත් වීමේදී ඔහුට වාසි වෙන්නට පුළුවන් කියන ඒ අදහසක් මතුවලා තියෙනවා. මොකද දැනට කරලා තියෙන ජනමත විමසුම් වලින් පෙනී යන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොතරම් ජනතාවක් ඔහු ගැන අප්‍රසාදය තිබුණත් ඔහුව දෝෂාභියෝගයකට ලක් කිරීම සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් ජනතාව අතර නැtei කියලා. නමුත් මේ අවස්ථාවේදී නැන්සි පොලොසි, ඒ කියන්නේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ඒ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායිකාව හැටියට සිටින ඇය මේ අවස්ථාවේදී තීන්දුව කළා තියෙන්නේ දැනට ලැබිලා තියෙන සාක්ෂි අනුව ඒවා ප්‍රමාණවත් සහ ඒවා ඉතාමත්ම බොහොම භයානක දේවල් හැටියට ඇය හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා ඇය විශ්වාස කරනවා ජනමතයේ කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කිරීම සුදුසුයි කියලා. පහළ මන්ත්‍රණ සභාවේ, ඒ කියන්නේ අපි කියනවා මේ හවුස් එකේ, කොංග්‍රස් එකේ ඒ පහළ මන්ත්‍රණ සභාවේ ඩෙමොක්‍රටික් පක්ෂයට අවශ්‍ය දෝෂාභියෝගය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය තිබුණට ඉහළ මන්ත්‍රණ සභාවේ, ඒ කියන්නේ සෙනෙට් එකේ ඒ රිපබ්ලිකන් පක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන නිසා මේ දෝෂාභියෝගය සාර්ථක වෙයිද කියලා කියන්නට අමාරුයි. නමුත් මෙතනදී රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් යම්කිසි අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මේ දැනට අනාවරණය කරගෙන තියෙන සාක්ෂි අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අයුතු ලෙස විදේශ රටක ජනාධිපතිවරයෙකුට බලපෑමක් කළා කියන චෝදනාව ඇවිල්ලා තියෙනවා. තම රටේ තමන්ගේ දේශපාලන එදිරිවාදියෙකුට විරුද්ධව යම්කිසි පරීක්ෂණයක් ආරම්භ කළා, ඒ තුලින් ඔහු අපකීර්තියට පත් කරන්න. ඉතින් මේ කටයුත්ත සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට ඇමරිකාව විසින් යුක්‍රේනයට ලබා දෙන්නට පොරොන්දු වෙලා තියෙන, නමුත් දැනට අත්හිටවලා තියෙන ඩොලර් මිලියන 400ක වගේ ආධාර මුදලක් මුදා හරින්නට එකඟ වෙලා තියෙනවා කියලා යුක්‍රේනයේ ජනාධිපතිවරයා ජෝ බයිඩන් සම්බන්ධයෙන් ඒ පරීක්ෂණයක් ආරම්භ කරොත්. ඉතින් මේක ඇත්තටම විදේශ රටකට ඇමරිකාවේ සම්පත් භාවිතා කරමින් විදේශ රටක් සහාය ලබා ගැනීමෙන් ඇමරිකාවේ දේශපාලනයට බලපෑම් කරා කියන චෝදනාව බොහොම උග්‍ර, එහෙම නැත්නම් බොහොම බරපතල චෝදනාවක් හැටියට තමයි ඩෙමොක්‍රටික් පක්ෂය සඳහන් කරලා තියෙන්නේ.
එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නිකුත් කළ තිබෙනවද?
ඔව්, ඔහු නම් දිගින් දිගටම කියා තිබෙන්නේ මේ දුරකථන සංවාදයේ කිසිම අකටයුත්තක් ගැන සාකච්ඡා කළේ නැහැයි කියලා. ඔහු කියනවා මේක ඉතාමත්ම හොඳ දුරකථන සංවාදයක්. කිසිම විටකින් ඔහු විදේශ රටක දේශපාලන බලපෑමක් තමන්ගේ රටට ගන්නට උත්සාහ කළේ නැtei කියලා. ඉතින් ඔහු තදින්ම මේ චෝදනාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් මේක තමයි ප්‍රථම වතාව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු බලයට පැමිණියත් එක්කම ඔහුව දෝෂාභියෝගයට ලක් කරන්න ඔන්න මෙන්න වගේ අවස්ථා කිහිපයක්ම තිබුණා. නමුත් මේ අවස්ථාවේදී දැන් ඒක පාර්ලිමේන්තුවට කොංග්‍රස් සභාවට ගිහිල්ලා ඔහු ඇත්තටම ඒ දෝෂාභියෝගයට මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙන තත්ත්වයට වැඩ කටයුතු සිද්ධ වෙලා
තියෙනවා. ඔය එක්කම අපිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අවලංගු කිරීමේ අග්‍රාමති බොරිස් ජොන්සන්ගේ තීරණයත් නීත්‍යානුකූල නොවන බවට අධිකරණය විසින් තීරණය කර තිබෙන බවට ආරංචි වුණා. ඉතින් දැන් මේ නිසා බොරිස් ජොන්සන් තත්වන ඉරණම කෙබඳු වේදමල්?
චරිත, මෙතන අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය සියලුම විනිශ්චයකාරවරුන්ගේ එකඟතාවයේ මත, ඒ කියන්නේ ඒකමතික තීන්දුවක් හැටියට ප්‍රකාශයට පත් කළා බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව කල් දැමීමට ගත්ත තීරණය. ඒක සාවද්‍ය තීරණයක්, එහෙම නැත්නම් ඒක නීති විරෝධී තීරණයක් හැටියට. මෙහිදී අධිකරණය ප්‍රකාශ කළේ බොරිස් ජොන්සන් තමන්ගේ පටු දේශපාලන අරමුණක් සඳහා පාර්ලිමේන්තුව වසා දැමීමට මේ ගත්ත උත්සාහය ඔවුන් නීති විරෝධී හැටියට සලකනවා පමණක් නෙමෙයි, ඒ අත්හිට වූ පාර්ලිමේන්තුව නැවතත් කැඳවීමටත් ඔවුන් නියෝගයක් ලබා දුන්නා. ඉතින් දේශපාලනික වශයෙන් මේක ඉතාමත්ම දරුණු පසුබෑමක් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට. ඔහුට ඉල්ලා අස්වෙන්න කියන ඒ ඉල්ලීම දිගින් දිගටම දැන් ඔහුගේ පක්ෂයේත් ඒ වගේම විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රීවරුන්ගෙන් දැන් එල්ලවෙමින් තියෙනවා. නමුත් ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනීමට ඒ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තිබුණත් මේ අවස්ථාවේදී විපක්ෂය අකමැත්තෙන් ඉන්නවා. මොකද විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙන්න තියෙන කටයුත්ත, ඒ අවසාන දිනය පහු වෙනකන් ඔවුන් බලාගෙන ඉන්නවා අලුත් මැතිවරණයකට යන්න. මොකද විපක්ෂය තදින්ම කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත කරගන්නට ඕනේ කියලා. බ්‍රිතාන්‍ය කිසිම විදිහකින් යුරෝපා සංගමෙන් එකඟතාවයකින් තොරව ඉවත් වන්නේ නැtei කියලා. මොකද බොරිස් ජොන්සන් දිගින් දිගටම කිව්වා එකඟතාවයක් තිබ්බත් නැතත් Taman ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් කරගන්නවායි කියලා. ඒ කාරණාව වැළැක්වීම සඳහා විපක්ෂය කටයුතු කරනවා. නමුත් ඔක්තෝබර් 31 වෙනිදාන් පස්සේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නව ඡන්දයකට යෑමේ ප්‍රවණතාවය බොහෝම සෙයින් වැඩි වෙලා තියෙනවා මේ අලුතෙන් ඇතිවෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න තීන්දුවත් එක්කලා.
එතකොට දැන් මේ තත්වය හමුවේ මේ බ්‍රෙක්සිට් සඳහා තවත් කල් ඉල්ලීමට සිදුවන තත්වයක් උදා වෙයිද කොහොමද?
ඔව්, දැන් විශේෂයෙන්ම දැන් ලේබර් පක්ෂය, කම්කරු පක්ෂය ඉල්ලීම වෙලා තියෙන මේ කාරණාව ඔක්තෝබර් 31 වෙනිදාට කලින් කරන්නට බැරිය. ඒ නිසා ලබන අවුරුද්දේ මුල් භාගයේ විතර මේ කාරණාව අවසන් කර ගැනීම සඳහා යුරෝපා සංගමයෙන් තවත් කල් ලබා ගත යුතුයි කියලා ඒ කල් ලබා ගැනීම යෝජනාවක් තමයි කම්කරු පක්ෂය මේ වෙනකොට කතා කරන්නේ. ඉතින් ඔවුන්ගේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ ඔක්තෝබර් 31 වෙනිදාට බොරිස් ජොන්සන් විතින් ඒ නියම කරපු අපි කියන මේ ඩෙඩ්ලයින් එක ඒක පහු වෙනකන් ඉඳලා ඊට පස්සේ නව ඡන්දයකට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරගන්න විදියකට කටයුතු කිරීමට තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැනට තියෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බොරිස් ජොන්සන් ඇත්තටම ඔහුගේ බෞතරය අහිමි වෙලා අද ඉතාමත් අසරණ සුළුතර රජයක් බවට ඔහු පත් වෙලා තියෙනවා. නමුත් ඔහුගේ ඒ පාර්ලිමේන්තු ජීවිත කාලේ රඳාපවතින්නේ විපක්ෂය කොයි මොහොතේ කොයි අවස්ථාවේද ඔවුන්ට වඩා වාසි මැතිවරණයකට යන්න අන්න ඒ අවස්ථාව වෙනතුරු පමණයි බොරිස් ජොන්සන්ට මේ තනතුරේ රැඳී ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
ඔය එක්ක මම අපිට වාර්තා වුණා බ්‍රිතාන්‍යයේ තෝමස් කුක් නම් සංචාරක සමාගම බංකොලොත් භාවයට පත්වී ඇති බවට මං හිතන්නේ මේ නිසා ලෝකයේ සංචාරකයන් අතරමං වූ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මං කැමතියි ඒ පිළිබඳවත් කෙටියෙන් දැනගන්න.
ඔව් චරිතා, මේකත් ඇත්තටම මේ බ්‍රෙක්සිට් කියන ආරවුලට සම්බන්ධ එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. තෝමස් කුක් කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉතාමත්ම පැරණි ඒ වගේම බොහෝ දෙනා ඔවුන්ගේ සේවාව ලබා ගන්න මේ ට්‍රැවල් ඒජන්සි එකක්. එතන මේ සංචාරක කටයුතු ඇතර ඔවුන් විදේශ රටවල හෝටල් වෙන් කරවා ගැනීම ඒ වගේම ඒ ගුවන් ගමන් ටිකට් ලබා ගැනීම ඔය කටයුතු වලදී තෝමස් කුක් කියන එක අපි බොහෝම දශක ගානක් තිස්සේ බ්‍රිතාන්‍ය ජනතාව පාවිච්චි කරපු ආයතනයක්. දැන් මේක හිටිහැටි කඩාවැටෙන හේතු වෙලා තියෙන ඔවුන් හඳුන්වන්නේ මේ බ්‍රෙක්සිට් එකත් එක්ක ඇති වෙච්ච ව්‍යාපාර ලෝකයේ අවිනිශ්චිතභාවය නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට එක ලොකු පහරක් සිදු වුණා. ඒ නිසා මේ ආයතනය මේ දශක ගානක් මේ ඉපැරණි සමාගම ඔවුන් මුල්ලිමේ වශයෙන් කඩාවැටෙන තත්වයකට පත් වෙනයි කියලා. මේ කඩාවැටීමත් එක්කලා චරිත ලක්ෂ 6ක් විතර පිරිස තෝමස් කුක් හරහා තමන්ගේ නිවාඩු ගත කිරීම සඳහා විදේශ රටවල ඒ කාමර වින් කරගත්තු පිරිස ලක්ෂ 6ක් පමණ මේ වෙනකොට හිටිහැටි අතරමං වුණා. මොකද ඔවුන්ගේ හෝටල් බිල් ගෙවීම සඳහා ඔවුන් මේ සමාගමට සල්ලි ගෙවලා තිබුණට සමාගමට දැන් මේ මුදල් ඒ හෝටල් වලට ගෙවන්න බැරි වෙන නිසා බොහෝ ස්ථානවලදී ඒ හෝටල් මේ විදේශික අමුත්තන්ගෙන් මේ සංචාරකයන්ගෙන් නැවතත් මුදල් ඉල්ලන තත්ත්වයක් පත් වුණා. ඉතින් ඒ තුලින් ලෝකේ බොහෝ ස්ථානවල ලංකාවට පැමිණි තෝමස් කුක් හරහා පැමිණි සංචාරකයන්ටත් මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වුණා කියලා අපිට ඒ වාර්තා ලැබුණා. එපමණක් නෙවෙයි මේ තෝමස් කුක් සමාගමට අයත් ගුවන් යානා පියාසර කරන එකත් නතර වුණා. මොකද ආයතනයේ කඩාවැටීමත් එක්කලා ඒ නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් වලටත් මේකෙන් එක්තරා දුරකට බාධාවක් සිද්ධ වුණා. ඉතින් මේ මෑත කාලයේ තිබිච්ච ව්‍යාපාරයක් කඩාවැටීම සම්බන්ධයෙන් බොහොම ආందోళනාත්මක කතාවක් හිතට හඳුන්න පුළුවන්. මොකද මේක බ්‍රිතාන්‍ය පමණක් නෙවෙයි තෝමස් කුක් සමාගමට අයිති තවත් අනියුක්ත ආයතන ජර්මනිය වගේ රටවල තියෙන අය කොන්ඩෝ කියන සමාගම ඔවුන්ටත් මේකෙන් අනිසි විපාක විඳිනට සිද්ධ වෙයි කියන බියක් මත වුණා. නමුත් ජර්මන් රජයේ ඉදිරිපත් වෙලා ඒ ජර්මනියේ තියෙන තෝමස් කුක් සමාගමේ ඒ කොන්ඩෝ කියන අනියුක්ත ආයතනය ඒක බේරා ගැනීම සඳහා විශාල ණය මුදලක් ලබා දුන්නයි කියලත් අපිට ඊයේ වෙනකොට වාර්තා වුණා.
ඕමල් ඒතකම මේ ඉරානයත් ඇමරිකාවත් අතර පැවැත්වීමට යම් උත්සාහයක් තිබුණා සාකච්ඡාවක්. දැන් මේට ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද අලුතෙන්ම?
මෙතන චරිත සෞදි අරාබියාවට එරෙහිව ඇතිවෙච්ච ඒ සෞදි අරාබියාවේ තෙල් පිරිපහදු වලට ඇතිවෙච්ච ප්‍රහාරයත් සමගම ඉරානය ඒවට වග කියන්න ඕනේ කියන පදනම මත ඇමරිකාව ඉරානයට විරුද්ධව තවත් ආර්ථික සම්බාධක උත්සන්න කරලා තිබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට කලින් ප්‍රකාශ කරලා තිබුණා ඔහු ඉරානයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. රොහානි ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා මේ දැනට ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලා. අර උතුරු කොරියාව සමග සාකච්ඡා පැවැත්වුවා වගේ ඉරානය සමගත් ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා පවත්වන්නට ඕනේ. විශේෂයෙන්ම දැනට පවතින එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ආශ්‍රිතව මේ දෙපළම නිව්යෝක් නුවර ඉන්න අවස්ථාවකදී මේ විදිහට ඉරානයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වනයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. නමුත් දැන් ඔහු ඒ අදහස අතහැරලා ඔහු ප්‍රකාශ කළා තියෙනවා ඔහු ඒකට ඒ තරම් කැමැත්තක් නැtei කියලා. ඒ එක්කම ඊටත් වඩා ඉරාණ ජනාධිපතිවරයාත් මෙතනදී බොහොම තදින් කියා සිටිනවා ඔවුනට විරුද්ධව පනවා තිබෙන ඒ ආර්ථික සම්බාධක ලිහිල් කිරීමකින් තොරව ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡාවකට ඔවුන් යොමු වෙන්නේ නැහැයි කියලා. නමුත් මෙතනදී විශේෂයෙන්ම ප්‍රංශ ජනාධිපතිවරයා බොහොම දැඩි උත්සාහයක් අරගෙන තිබුණා මේ දෙපළ සමග හමුවක් පවත්වන්නට. ඒ තුළින් මැද පෙරදිග යම්කිසි විදිහකට මේ දැනට ඇති වෙලා තියෙන යුද බිය සමනය කිරීමේ සඳහා වැඩපිළිවෙලකට. ඉතින් ඒක අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඉරානය ප්‍රකාශ කරන්නේ ඔවුන් කැමති නැtei කියලා අර කොරියා උතුරු කොරියාව සමග තිබිච්ච සාකච්ඡාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ ඡායාරූප වලට පෙනී හිටලා ඒක ලොකු රූපවාහිනී මාධ්‍යයට රංගනයක් වුණා පමණයි. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. ඉතින් එවැනි දෙයක් ඉරානය සම්බන්ධයෙන් සිදු වුණට ඔවුන් අකමැති. ඒ නිසාවෙන් තමයි මෙතනදී ඉරානය බොහොම දැඩි ප්‍රතිපත්තියක ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කිසිම සාකච්ඡාවක් ආරම්භ කරන්නේ නැtei කියලා.
ඔහමල් එත්තකම අපිට ආරංචි වෙනවා මේ එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව හා සම්බන්ධයෙනුත් යම් කිසි ප්‍රකාශයක් නිකුත් වුණා. ශ්‍රී ලංකා හමුදාව ඔවුන්ගේ සාමසාධක හමුදාව සඳහා ඉදිරියට යොදා ගැනීම නැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. මං කැමති මේ පිළිබඳව දීර්ඝව දැනගන්න. ඇත්තටම මේට හේතු වූ තිබෙන ප්‍රධාන කරුණ කුමක්ද?
ඔව්, මෙතන ඇත්තටම චරිත ගිය මාසේ වෙනකොට අලුත් ශ්‍රී ලංකාවේ අලුත් යුද හමුදා ප්‍රතිවරයෙක් හැටියට ශවෙන්ද්‍ර සිල්වා මේජර් ජෙනරල් වරයා පත් කරනවත් එක්කම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මේ පිළිබඳව කනස්සල්ල පළ කළා. ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී සිදුනායයි කියන ඒ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබපු ප්‍රධාන පුද්ගලයෙක් තමයි දැනට ශ්‍රී ලංකාවේ යුද හමුදා ප්‍රතිහිරයට පත් කළ තියෙන්නේ කියලා. මේ පත්වීමට ඔහු දිගින් දිගටම මේ පිළිබඳ තමන්ගේ කනස්සල්ල පළ කළ තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පමණක් නෙමෙයි ඇමරිකාව වගේ රටවලත් නියෝජිතයොත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ තිබුණා මේ පත්වීම කරන්නට එපාය කියලා. නමුත් ඒවා සැලකිල්ලට නොගෙන ජනාධිපතිවරයා මේජර් ජෙනරල් වරයා ශ්‍රී ලංකාවේ යුද හමුදා ප්‍රතිවරයා හැටියට ඒ පත්වීම ලබා දුන්නා. ඒකත් එක්කලා දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙවන ඒ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා තියෙනවා මින් ඉදිරියට ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් තමන්ගේ සාමසාධක කටයුතු සඳහා එකතු කරගන්නේ නැtei කියලා. මෙතන එක්තරා විදිහකට පොඩි අපිට ප්‍රශ්නයක් මතු වුණා. දැනට සාමසාධක සේවයේ යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදා බටින් 650ක් පමණ මාලි රාජ්‍යයේ දැනට සේවය කරන උදවිය නැවතත් ශ්‍රී ලංකාවට පිටමං කරයි දෝ කියලා. මොකද එවැනි අවදානමක් තිබෙන බවට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. නමුත් අපිට නිව්යෝක් නුවරින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැනගන්න තියෙන්නේ මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් සාමසාධක කටයුතු වලට සම්බන්ධ කරගන්නේ නැහැ. අත්‍යවශ්‍යම කටයුත්තකට පමණයි කියලා. ඉතින් ඒකට ඔවුන් කියන්නේ සාමසාධක කටයුතු වලට සඳහා එකතු කරගන්න සෙබළුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඔවුන්ට චරිත සහතික අත්සන් කරන්නට තියෙන ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ප්‍රධානියා. ඉතින් මේ චරිත සහතික අත්සන් කරන ප්‍රධානියා පිළිබඳ ඔවුන්ට සැකයක් එහෙම නැත්නම් අවිශ්වාසයක් තියෙනවා නම් ඒ ඔහු විසින් ලබා දෙන ඒ සහතික පිළිගන්න බැහැයි කියන පදනම මත තමයි මේ විදිහට ශ්‍රී ලංකා හමුදා බටපිරිස්මින් ඉදිරියට සාමසාධක කටයුතු වලට සම්බන්ධ කරගන්න නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපිට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් දැනගන්න තියෙන පරිදි ඔවුන් සිකුරාදා දිනේදී බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතීන්ගේ සාමසාධක දෙපාර්තමේන්තුව සමග නැවතත් සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා.
ඔව් මල, එහෙමනම් අපි ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සිකුරාදාත් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් චරිත.
Enjoy more stories in your language by visiting sbs.com.au.